අද අපි දරුවෝ වෙනුවෙන් ශිෂ්‍යත්ව පාඩම ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පිළිතුරු පත්‍ර පරීක්ෂක ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරී අනුරාධපුර මහනෙළුබෑව විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සරත් ගුණතිලක මහතා.
ආයුබෝවන්. වාසනාවන්ත ආදරණීය දුවේ පුතේ, හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනාගතයේ නොමද සැප සම්පත් ගෙන එන්නේ අධ්‍යාපනය. ඉගෙනුම තරම් වටිනා දෙයක් ඔබට මේ ලෝකේ තවත් නැහැ. ඉතින් එහෙමනම් මේ සුන්දර හැන්දෑවේ ගුවන් විදුලිය ළඟටම වෙලා, එමත් නැත්නම් ෆෝන් එකේ ඉයර්ෆෝන් එක කනට ගහගෙන අවධානය කොහෙටවත් යොමු කරන්නේ නැතුව අහගෙන ඉන්නේ රජරට ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන. FM 107.3 ගුවන් විදුලි නාලිකාවෙන් තමයි ඔබට මේ ගුවන් විදුලි වැඩසටහන අරගෙන එන්නේ. උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අංශයේ තමයි මෙලෙස ඔයාට මේ පාඩම සමීප කරන්නේ. ඉතින් ආදරණීය දුවේ පුතේ, මේ දවස්වල ගෙදරට වෙලා ඉන්නකොට ඔයාට වැඩ වැඩි කියලා මම දන්නවා. ටීචර් එවන වැඩ, පාසලෙන් පොදුවේ එවන වැඩ, වෙනත් පන්ති වැඩ, වැඩ ගොඩයි. ගුවන් විදුලි වැඩසටහනුත් තියෙනවා, රූපවාහිනී වැඩසටහනුත් තියෙනවා. ඉතින් ඔය අතර තියෙන පුංචි චෝදනාවක් තමයි මේ විදිහට දුරස්ථ අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වෙනකොට ඔයාලට ටිකක් පීඩනය වැඩි කියලා. ඉතින් මම වග බලා ගන්නවා අද පාඩම ඔයාට පීඩනයක් නොවන රසවත් එකක් කරන්න. එහෙම නැත්තම් මට කතා කරලා කියන්න ඕනේ අනේස එපා වෙනවා කියලා. එපා වෙන්න උගන්නන්න බෑ, ඔයාටත් පවුනේ. ඒ නිසා එහෙමනම් ඔන්න අදත් අවශ්‍ය දේවල් ලියාගන්න පැන්සලක්, පොතක්, අඩිකෝදුවක් ඕනෙ වෙයි අද අපේ පාඩමට අවශ්‍ය උපකරණ හැටියට, වෙනදා වගේම සුපුරුදු විදිහට. ඉතින් අපි දන්නවා පහුගිය සතියේත් අපි කතා කළ සෙනසුරාදා සහ ඉරිදා ශිෂ්‍යතු විභාගයට අදාළ පළමු සහ දෙවන ප්‍රශ්න පත්‍රවලට එන්න පුළුවන් ප්‍රශ්න ක්‍රම නැත්තම් විදි පිළිබඳව. එවනම් අපි අදත් සාකච්ඡා කරනවා ශිෂ්‍යත් විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට එන්න පුළුවන් ආකාරයේ ගැටලු කීපයක් වගේම විභව්‍යතාවයන් ගැන. එපාම කරපු දේ තමයි ඔන්න ඔය විභව්‍යතාවයන් නේද? ඒ වුණාට බෑනේ අපිට ඉගෙන ගන්න වෙනවනේ. මේ එපා වෙච්ච දේවල් උනත් එපා නොවන විදිහට කරන්න අපි උත්සාහ කරනවා රජරට ගුරුගෙදරි. ඔයාට මතකනම් මුලින් අපි කතා කළා මේ විභව්‍යතාවයන් 14න් පළවෙනි විභව්‍යතාවය ආදේශන හැකියාව. එකක් වෙනුවට තවත් එකක් ආදේශනය කරනවා. ඔයාට කිව්ව උදාහරණ මතක ඇති. තේ වෙනුවට කෝපි වගේ, සපත්තු වෙනුවට සෙරෙප්පු වගේ. අන්න ඒ විදිහට ආදේශන හැකියාව පිළිබඳව ඔයාලට අවබෝධයක් ලබා දුන්නා. ඒක විභාගය සමත් වෙන වගේම ජීවිතේත් බොහෝ විට අපි ආදේශන කරනවා. මම කිව්වා ක්‍රීඩාවලදී ක්‍රීඩකයෝ ආදේශනය කරනවා කියලා. අපි අද තවත් එක් එවැනි හැකියාවක් පිළිබඳව කතා කරන්න සූදානම් වෙන්නේ. ඒක විභව්‍යතාවයක්. එහෙමනම් අද අපි කතා කරන්නේ තර්කන හැකියාව පිළිබඳව. මොනවද සර් කතා කරන්නේ? අපිට නම් ওই හැකියාව හොඳටම තියෙනවා. මම අක්කත් එක්ක කොච්චර තර්ක කරනවද නේද? සමහර අය අම්මත් එක්කත් තර්ක කරනවා, තාත්තත් එක්කත් තර්ක කරනවා. තර්ක හොඳයි. හැබැයි අනවශ්‍ය තර්ක කරන්න හොඳ නැහැ. තර්ක කරන්න නම් ඔයාට පෙර දැනුම තියෙන්නත් ඕනේ. ඒ වගේම තර්කන හැකියාවක් තියෙන්නත් ඕනේ. තර්ක ශාස්ත්‍රය කියලා ඉදිරියට ඔයාලට උසස් පෙළ හැම ඉගෙන ගන්නකොට විශේෂකුත් හම් වෙනවා. යම් කිසි කරුණු මත පදනම් කරගෙන තමයි අපි මේ තර්ක කරන්න ඕනේ. ඒක එහෙම වෙනවා නම් මේක කොහොමද වෙන්නේ? ඒක එහෙම වුණා නම් මේක කොහොමද උනේ? ඒ විදිහට තර්ක මත ගොඩනගල තමයි පුතේ බොහෝ සොයා ගැනීම් එලි දැක්වෙන්නේ. බොහෝ සොයා ගැනීම් වලට හේතුව තමයි තර්කණය. එහෙමනම් ඔයාගේ හිතේ තර්ක තියෙන එක හොඳයි. හැබැයි එය හැම වෙලාවෙම සුභවාදී තර්ක වෙන්න ඕනේ, අසුභවාදී ඒවා වෙන්නේ නැතුව නේද? අක්කට කියන්නේ නැතුව මොකටද මට විතරක් පාඩම් කරන්න කියන්නේ? අන්න ඒ වගේ ඒවා නැතුව. ඒ ඔයාට වැඩියෙන් ආදරේ හින්දානේ. එහෙමයි. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, අපි මේ තර්කන හැකියාවෙන් මොනවද ශිෂ්‍යත් විභාගයට එන්න පුළුවන් ප්‍රශ්න ආකාර ගැන අපි චුට්ටක් කතා කරමු. අපි හිතමු මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක්. අපට දීලා තියෙනවා රූප දෙකක්. බෝලයක් සහ බැට් එකක්. අපි ආසම දේ, මේ දවස්වල අතට ගන්න බැරි දේ, ගෙදර තියෙන පුංචි ඉඩේ, අපේ බෑගේ මේ තියෙන මිදුලේ බෝල් ගහන්න සෙල්ලම් කරන්න ඉඩමදි. ඒ වුණත් අපි ගේ ඇතුලේ හරි තියෙන පුංචි එළියේ ඉඩේ හරි අපි බෝල් ගහනවා. බෝලෙකුයි බැට් එකකුයි අපි හිතමු රුපියල් 200යි කියලා. බෝලයක් සහ පිත්තක් රුපියල් 200යි. බෝලයක් රුපියල් 35 නම් පිත්තේ මිල අහනවා. අපි භාවිත කරනවා පෙරදැනුම භාවිත කරලා 200ක් වෙන්නේ බෝලෙයි පිත්තයි දෙකම නම් බෝලේ රුපියල් 35 නම් 200න් 35ක් අඩු කරාම 165ක් එනවා. ඒ අනිවාර්යෙන්ම පිත්තේ මිලවිය යුතුයි. එහෙමනම් අපි පුංචි තර්කයක් තියාගන්න වෙනවා. ඒ වගේ ගණන් හදනකොට අපිට අවශ්‍ය වෙනවා කියලා මම කිව්වේ ඒකයි. දීලා තියෙන දත්තේනුත් අපට අවශ්‍ය වෙනවා. මේ දත්තයන් මතම පදනම් වෙලා මේ තර්කණය කරන්න ඕනේ. දත්තයන් මතම පදනම් වෙලා, ඒ කියන්නේ දී ඇති තොරතුරු මත පදනම් වෙලා. එහෙමනම් අපි මෙහෙම බලමු. අපි හිතමු පේලියක මැද සිටින්නේ මමය. මට ඉදිරියෙන් ළමුන් 10 දෙනෙක් සිටී. එහෙමනම් පේලියේ ළමුන් කී දෙනෙක් ඉන්නවද? දැන් මම ඉන්නේ 10. මම ඉන්නේ පේලියේ මැද නම් මට ඉදිරියෙන් 10 දෙනෙක් ඉන්නවා නම් මම මැදවේ ඉන්න නම් අනිවාර්යයෙන්ම පිටුපසිනුත් 10 දෙනෙක් ඉන්නම වෙනවා. එහෙමනම් ඉදිරියෙන් 10 දෙනයි පිටුපසින් 10 දෙනයි එතන 20යි. මමත් ඉන්නේ පේලියේ. මමත් පේලියේ ඉන්නේ කෙනෙක්. එහෙමනම් 21යි. අන්න ඒ විදිහට අපට තර්කයක් ගොඩනගලා අනිල් සිටින්නේ පේලියක හරි මැදින්ය. අනිල් සිටින්නේ පේලියක හරි මැදින්ය. ඔහුට පිටුපසින් 7 දෙනෙකු සිටී. එහෙමනම් පිටුපසින් 7 දෙනයි නම් ඉදිරියෙනුත් 7 දෙනයි. 7යි 7යි 14යි. එයත් පේලියේ ඉන්න කෙනෙක්. එයත් එක්ක 15යි. අනිලුත් එක්ක 15යි. ඔය විදිහට. එහෙම නැත්තම් සමහර විදිහට මේ සමහර විට මේ විදිහේ ප්‍රශ්න සකස් වෙන්නත් පුළුවන්. පේලියක අග සිට ගණන් කළ විට මා සිටින්නේ 20 වෙනියට. පේලියක අග සිට ගණන් කළ විට මා සිටින්නේ 20 වෙනියට. පේලියේ මුල සිට ගණන් කර විට මා සිටින්නේ 15 වෙනියට. පේලියේ සිටින ළමුන් ගණන කීයද? එතකොට මේ වගේ ගානකදී අපි කරන සරල දේ තමයි පසුපස සිට ගණන් කරන විට, නැත්නම් අග ඉඳලා ගණන් කරනකොට 20 වෙනියා නම්, මුල ඉඳලා ගණන් කරනකොට 15 වෙනියා නම්, 15යි 20යි එකතු කරාම 35යි. එයින් එකක් අඩු කරන්න වෙනවා. හේතුව මම කියන පුද්ගලයා දෙපාරක් ගණනය වුණා. පසුපසින් ගණන් කරනකොටත් ගණනය වුණා, ඉදිරිපසින් ගණන් කරනකොටත් ගණනය වුණා. එතකොට දීගණන දෝෂය ඇති වෙනවා. දෙපාරක් ගණනය වෙනවා. ඒක නිසා එක වතාවක් අඩු කරන්න වෙනවා. 20ට 15ක් එකතු කළාම 35යි. 35න් එකක් අඩු කළාම 34යි. මේවට යම් තර්කයක් ඕන වෙනවා. මේ වගේ ගානක් හදාගන්න නිවැරදිව. අපි හිතමු ජනවාරි මාසේ පළවෙනිදා සඳුදාවක් නම් ජනවාරි මාසේ 8වෙනිදා කවදද? එහෙනම් අපි දන්නව සතියේට දවස් 7යි තියෙන්නේ. ජනවාරි 1 සඳුදා නම් 1ට 7ක් එකතු කරාම 8ත් අනිවාර්යයෙන්ම සඳුදා වෙන්න ඕනේ. ඊට පස්සේ සඳුදාවක් උදා වෙන්නේ 15 වෙනිදා. ඒ විදිහට. සමහර විට ආදරණීය දුවේ පුතේ අපට එන්න පුළුවන් වගන්ති කීපයක් දීලා ඊළඟට එන්න පුළුවන් සිදුවීමට අදාළ වගන්තිය මොකද්ද කියලා. ඔයා අහගෙන නේද ඉන්නේ? බලන්න. සිදුවීම් කිහිපයක් දීලා ඊට පසු සිදුවිය හැකි වඩාත්ම ගැළපෙන සිදුවීම අදාළ වගන්තියක් දෙන්න පුළුවන්. පරිසරය අඳුරු වුණා, අහසේ වැහි වලාකුළු පා වුණා, තද සුළඟක් හැමුවා. ඊට පස්සේ වෙන්න පුළුවන් මොකද්ද? මිනිසුන් ගෙවල් වලට ආවද? කුරුල්ල කැදලි කරා පියාඹා ගියාද? වැස්ස වැටෙන්න පටන් ගත්තද? දැන් බලන්න, අපට මේ පරිසර වටපිටාවෙන් යම් ඉඟියක් දෙනවා. අපට කියනවා ඊට පස්සේ වෙන්න පුළුවන් මොකද්ද ආසන්නම සිදුවීම කියලා. පරිසරය අඳුරුණා, අහසේ වෙහි වලාකුළු පාවුණා, තද සුළඟක් හැමුවා. කුරුල්ලෝ කැදලිවරට යන්නත් පුළුවන්, මිනිසුන් ගෙවල් වලට යන්නත් පුළුවන්, එහෙම නොයන්නත් පුළුවන්. එහෙමනම් ඊළඟට අනිවාර්යෙන්ම වෙන්න දෙයක් තියෙනවා. මේ පරිසරයේ ලක්ෂණත් එක්ක අනිවාර්යෙන්ම වැස්සක් වැටෙනවා. පරිසරය අඳුරුණා, වැහි වලාකුළු පාවුණා, තද සුළඟක් හැමුවා. එහෙමනම් මේ සියල්ල වැස්සක පෙරනිමිති. එහෙමනම් ඊළඟ සිදුවීමට අදාළ වෙන්නේ මහවැසි වැටුණා, නැත්නම් වැස්සක් ඇදහැලුණා. එතකොට අපි දීලා තියෙන දත්තයන්, එහෙම නැත්නම් දැනටමත් දීලා තියෙන තොරතුරු පදනම් කරගන්නවා ඊළඟ වගන්තියට යනකොට. අපි හිතමු ගොවියෙක් ඉන්නවා, කුඹුරට වතුර බඳිනවා, කුඹුර සීසානවා, නියර දාලා ලියද්ද, නියර බැඳලා හොඳට ලියද්ද මඬ කරනවා, මඬ මට්ටම් කරනවා. ඊට පස්සේ මොනවද කරනව ඇත්තේ? ඊට පස්සේ ගොයන් කපනවද, එළවලු හිටවනවද, වීහිනවද? දැන් මඬ කරලා මඬ මට්ටම් කරපු ගමන්ම ගොයන් කපන්න නම් බෑ. එළවලු හිටවන්න මඬ කරන්න ඕනේ නෑ. ඒක ගොඩ ගොවිතැනක්නේ. එහෙමනම් ඊට පස්සේ වෙලා තියෙන්නේ වී ඉහපු එක, නැත්තම් වී වපුරපු එක. කුඹුර මඬ කරලා මඬ මට්ටම් කරලා වීහිනවා. මට කියන්න, කුඹුරු වපුරනකොට මුලින්ම මොකද්ද කරන්නේ? පුරන් කුඹුරට වතුර හරවන්න ඕනේ. මොකද්ද මම පුරන් කුඹුර කියලා කිව්වේ? තවම වගා නොකල කුඹුර පුරන් කුඹුර. පෞගේ කාලේ රජේනුත් නිතර කිව්වා පුරන් කුඹුරු අස්වද්දමු කියලා. දැන් පුරන් කුඹුරට වතුර බඳින්න ඕනේ. වතුර බඳින්න නම් මේ වෙල් නියරේ වක්කඩවල් හොඳට බඳින්න ඕනේ. බඳිනවා කියලා කියන්නේ පස් දාලා තද කරන එක. එතකොට පස් දාලා වක්කඩ තද කරන්න ඕනේ එක පැත්තකින් විතරයි. වතුර එන පැත්තෙන් නෙමෙයි, වතුර බහින පැත්තෙන්. වතුර බහින පැත්තේ වක්කඩ තද කරලා වතුර එන පැත්තෙන් වතුර එන්න ඇරලා ලියද්ද පුරවන්න ඕනේ. ලියද්දට වතුර අවශ්‍ය තරමට පිරුණහම වතුර එන වක්කඩ බඳින්න ඕනේ. ආපහු ඊළඟ ලියද්දට වතුර පිරෙනවා. ඊළඟ ලියද්දටත් වතුර ඇති වුණාම ඒ ලියද්දෙත් වක්කඩ බඳින්න ඕනේ. එහෙම එහෙම මේ කුඹුරෙම ලියදිවලට අවශ්‍ය වතුර පුරවලා සීසානවා. සීසාන්නේ මඬ කරන්න. ඉස්සර නම් මේ වැඩේ කළේ අම්බරුවන්ගෙන්. අම්බරුවෝ කියලා කියන්නේ මීගවයන්ට. මීගවයන්ගෙන් තමයි, මීගවයන්ගේ කුරවලින් තමයි ඉස්සරලම මේ කුඹුරු මඬ කරලා තියෙන්නේ. වතුර ටිකක් හරවලා වතුර හොඳට වතුරට පොළව බුරුල් වුණාට පස්සේ මී අම්බරුවන් ලවා එයාලගේ කුර, එයාලා බරයිනේ, කුරවලට කැඩෙන පස් කලවම් වෙලා මේ කුඹුර මට්ටම්, මේ කුඹුර මඬ වෙනවා. ඊට පස්සේ නඟුල කියන උපකරණය භාවිත කළා. නඟුල යොදාගෙන කුඹුර මඬ කළා. ඊට පස්සේ දැන් නම් භාවිත කරන්නේ ඒත් නඟුල්ම තමයි. තැටි නඟුල්, කොකු නඟුල් යන්ත්‍රවලින් තමයි මේ කුඹුර සීසාන්නේ. කුඹුර සීසාලා නැවත වතුර හොඳට පුරවනවා. ඒ කියන්නේ මේ සීසානකොට සමහර තනකොළ එහෙම වැහෙනවා. වැහෙන වතුරත්, වැහෙන තනකොළත් කුණු වෙන්න, මඬ හොඳට කුණු වෙන්න, හොඳට මඬ වෙන්න වතුර බැඳලා තියෙනවා. වතුර බැඳලා ඉවර වෙලා වතුර චුට්ටක් අඩු කරලා හතර වටින් නියරවල් හොඳට බඳිනවා. මොකද නියරවල් හදනකොට තමයි මේ ලියද්දි වතුර රඳව ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ නියරවල් බැඳලා ඉවර වෙලා ආපහු මේ කුඹුර පෝරු ගන්න ඕනේ. පෝරු ගන්නවා කියලා කියන්නේ තවමත් ගැලවිලා නැති තනකොළ ගැලවිලා මඬ මට්ටම් කරන්න ඕනේ. මඬ මට්ටම් කරලා ඇලවල් තියලා පාත්ති වගේ සකස් කරලා වීහිනවා. වී ඉහලා මේ වතුර නැවත බොරදිය චුට්ටක් අඩු වුණාට පස්සේ වක්කඩවල් ටික කපලා දානවා. හොඳට වේලෙන්න ඕනේ. ඒ කාලේ තමයි කුරුළු කොබෙයියන්ගෙන් මේ කුඹුර රැක ගන්න ඕනේ. මේ ඉහපු වී, නැත්තම් ඒවට කියනවා පැලවි, නැත්තම් බිත්තර වී කියලා. මේ බිත්තර වී කුරුළු කොබෙයියෝ කෑවොත්, පරවියෝ, කොබෙයියෝ, ගිරව් වගේ කුරුල්ලෝ කෑවොත් පැලවෙන්නේ නැහැ. කෑවහම පැලවෙන්න දෙයක් නැහනේ. ඒ නිසා ඒ කාලෙට මේ කුඹුරේ බීජ ටික රැක ගන්න ඕනේ. පැලගොයම යන්තම් සති දෙකක් විතර ගියාම නිල්ල ගෙහීගෙන එනවා. එතකොට ආයේ වතුර බඳින්න ඕනේ. වතුර බඳලා පොහොර එහෙම ගහලා දැන් ඉතින් කොම්පෝස්ට් නැත්තම් කාබනික පොහොර භාවිතයට හුරු කරන්න රජේනුත් ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. ඉතාම හොඳ වැඩපිළිවෙලක්. හේතුව පුතේ, විස රසායනික ද්‍රව්‍ය පොළවට වගේම පොළව හරහා ආහාර ද්‍රව්‍ය හරහා අපේ ඇඟටත් ඇතුල් වෙනවා. අපේ ශරීරයේ විවිධ ඉන්ද්‍රියන් විනාශ වෙනවා, ලෙඩ රෝග ඇති වෙනවා. ඒක නිසා ඒක හොඳයි, ඒක පරිස්සමින් කරන්න ඕනේ දෙයක්. හොඳයි, එහෙමනම් ඔන්න කුඹුරට වතුර බැඳලා මඬ කරලා මඬ මට්ටම් කරලා ඊළඟට කරන්න ඕනේ මොකද්ද කියලා කියනකොට අපිට මෙතෙක් දීලා තියෙන තොරතුරු ටික දත්තයන් හැටියට අරගෙන අපි මේ දත්තයන් පාවිච්චි කරලා තමයි පුතේ අපිට ඊළඟ උත්තරය සකස් කරගන්නකොට අපිට තර්ක කරලා තර්කණය භාවිත කරලා ඒ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ. සමහර විට තර්කණය වැදගත් වෙන තවත් ගණන් ක්‍රම ඔයාට තියෙන පුළුවන්. මෙහෙම මම සරලම තැනකින් පටන් ගන්න. සමචතුරස්‍රයකුයි ත්‍රිකෝණයකුයි තියෙනවා එකතුව, අපි හිතමු 30යි කියලා. සමචතුරස්‍රයයි ත්‍රිකෝණයයි එකතු කරාම 30යි. සමචතුරස්‍රය 10 නම් 30න් 10ක් අඩු කරාම ත්‍රිකෝණය 20යි. ඔය වගේ තර්කනත් එක්ක අපිට සමහර විට රූපමය සංකේත දීලා අහන්න පුළුවන්. මේ විදිහට අපි හිතමු පැන්සලකුයි කටර එකකුයි රුපියල් 16යි කියලා. පැන්සලයි කටර එකයි රුපියල් 16යි. ඊට පස්සේ තවත් රූපයක දෙනවා පැන්සලකුයි කටර එකකුයි පෑනකුයි රුපියල් 28යි කියලා. හොඳට තේරුම් ගන්න, ඉගෙන ගන්නවා කියන්නේ භාවනාවක් වගේ. මේක ඔයාට නොමිලේ ලැබෙන දෙයක්. ඉගෙන ගන්න, ඉගෙන ගන්න පුංචි ඔයාලට අත් උදව් සපයන්න ගොඩක් අය ඉන්නවා. උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අංශයේ මේ පාඩම ගෙන ඉන්නේ ඒ හින්දා. රජරට සේවය මේ සත්කාරයට උදව් කරන්නේ ඒ නිසා. ගොඩාක් අය ඉගෙන ගන්න දරුවන්ට උදව් කරනවා. ඔයාට ඒ උදව් අරගෙන ඔයාට තියෙන ලොකු වගකීමක්. මේ රට අපේ නේද? මේ රට අපේ. අපේ රටට සේවයක් කරන්න ලොකු වගකීමක් ඔයාට තියෙනවා. ඔයා අහලා ඇති මෙහෙම පුංචි ගීත කොටසක්. අපි ඒ ගීතය අහමු තව ටිකකින්. සමනොල ගිරා ගෛර හඳ සත පෙන තුරුම රට වට මූඳ නිසලව නිදියන තුරුම පුලතිසි පිළිමයට යලි පන එන තුරුම මේ සිරිලක් මඬල පුත අපටයි උරුම දූපුතුනේ රට අපේය දූපුතුනේ අප රටේය දූපුතුනේ අප රටේය දූපුතුනේ රට අපේය. සාලිත අබේවික්‍රම කියන ගායකයා තමයි මේ ගීතය ගායනා කරන්නේ. මොන තරම් ලස්සන කවි ගීපද තියෙනවද මේ ගීතේ කියලා චුට්ටක් අහලා බලමුද? දූපුතුනේ රට අපේය දූපුතුනේ අප රටේය දූපුතුනේ රට අපේය දූපුතුනේ අප රටේය. මල් කැන් සුවඳ ගල් කන් වල පිපුණු ලේදාහදිය නැතයි රණ දෙරනේ ඇලුණු ජාතිය නංගන රිසියෙන් හද පොද වැඩුණු එනු ඉදිරියට පුතතල කුඳුතු ගැමුණු දූපුතුනේ රට අපේය දූපුතුනේ අප රටේය දූපුතුනේ රට අපේය දූපුතුනේ අප රටේය. සමනොල ගිරා ගෛර හඳ සත පෙනතුරුම
සටවට මුහුද නිසලව නිදියන තුරුම පුලතිසි පිළිමයට යලි පන එන තුරුම මේ සිරිලක් මනල පුත අපටයි උරුම දූපුතුනි රට අපේය දූපුතුනි අපරටේය
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 දූපුතුනි රට අපේය දූපුතුනි
ඊතෙන් කියවුනේ අපේ රටේ තියෙන වටිනාකම අගය අපේ බව. එහෙමනම් ඔයා රට රැකගන්න වට ලොකු වගකීමක් තියෙනවා. එහෙමනම් මම කතා කරමින් හිටපු ගාන ඔයාට මතකද? පැන්සලක් සහ කටරයක් රුපියල් 16 නම් පැන්සලකුයි කටරයකුයි පෑනකුයි රුපියල් 28 නම් අපිට හොයාගන්න පුළුවන්ද පෑනක මිල? ඔව්, අපි දන්නවා පැන්සලකුයි කටරයකුයි රුපියල් 16 නම් පැන්සලයි කටරයයි පෑනයි රුපියල් 28 නම් 28ෙන් 16ක් අඩු කළාම පෑන මිලේනවා. 28ෙන් 16ක් අඩු කළාම 12යි. ඔය විදිහට එක උපකරණයක මිල හොයාගත්තාම ඒ උපකරණයත් එක්ක තවත් තියෙන උපකරණයක මිල භාවිත කරලා ඒක අඩු කරලා ඊළඟ උපකරණයේ මිල හොයාගන්න පුළුවන්. එහෙම පියවරෙන් පියවරට යනකොටත් අපිට යම් තර්කණයක් තියෙනෝනේ, මේක මෙහෙම වෙනවනම් ඒක එහෙම වෙන්න ඕනේ කියලා. එතකොට තර්කණය කියන එක ඊටාම වැදගත් වෙනවා. විභාගවලදී ශිෂ්‍යත්ව විභාගයට විතරක් නෙවෙයි හැම විභාගයකදීම. ඒ වගේම ගැටලු විසඳනකොට තර්කණය ඕනේ වෙනවා. ඒක එහෙම වුණේ කොහොමද? ඒක එහෙම වෙනවනම් මේක මෙහෙම වෙයිද? බැම්මක් බඳිනකොට මේ බැම්ම කඩාගෙන යයිද? හිත ඇතුලේ තියෙන තර්කණයක්. තර්කයක් තියෙනවා. එහෙම කඩාගෙන නොයන්න නම් අපි කොහොමද කරන්න ඕනේ? සමහර වෙලාවල් වල අපිට මේ වගේ ප්‍රශ්නත් එනවා. පහත සඳහන් ප්‍රකාශ වලට ගැළපෙන නිවැරදි පිළිතුර තෝරන්න. පොතක නිතරම ඇත්තේ මොනවද? වචනද, අකුරුද, පිටුද? පොතක පිටුත් තියෙනවා, අකුරුත් තියෙනවා, වචනත් තියෙනවා. ඔය හැම එකම තියෙනවා. හැම වෙලාවකම හැම විටම තියෙන්න පුළුවන් මොනවද? අකුරු නැති පොත් තියෙන්න බැරිද? වචන නැති පොත් තියෙන්න බැරිද? හැබැයි පිටු නැති පොතක් තියෙන්න පුළුවන්ද? පිටු නැත්තම් ඒක පොතක් කියලා අපට භාවිත කරන්න පුළුවන්ද? එහෙමනම් පොතක හැම විටම තියෙන්න පුළුවන් වෙන්නේ පිටු. පාසලක නිතරම තියෙන්න පුළුවන් නැත්තම් ඉන්න පුළුවන් කවුද? ගුරුවරු, මුරකරු, ඩෙස්පුටු. පාසලක නිතරම තිබිය හැක්කේ නැත්තම් සිටිය හැක්කේ මුරකරුද, ගුරුවරුද, ඩෙස්පුටුද? දැන් ගුරුවරු ගෙදර එනවා. සමහර අය ගුරු නිවාසවල ඉන්න පුළුවන්. එයාලත් සමහර විට කඩේ යනවා, පොලේ යනවා. ගුරුවරු කියන උත්තරය අපට අයින් කරන්න පුළුවන්. මුරකරුද, ඩෙස්පුටුද? මුරකරුත් පාසලේ 24 පැයෙම නැති වෙන්න පුළුවන්. මුරකරුගේ රාජකාරිය නම් පැය 24ම රාජකාරි කරන්න. හැබැයි එයත් ගෙදර කෑමට බීමට යනවා, අවශ්‍යතාවයන් වලට යනවා, යා නිවාඩු ගන්නවා. ඩෙස්පුටු නිවාඩු ගන්නවද? ඩෙස්පුටු නැති පාසල් තියෙනවද? එහෙම නැහැ. එහෙමනම් හැම විටම තියෙන්න පුළුවන් ඩෙස්පුටු විතරයි. ගඟක නිතරම තියෙන ජලයේද, මාළුද, ඉවුරුද? මාළු නැතිව ඉන්න පුළුවන් සමහර විට. අපි හිතමුකෝ ගංගා හිඳෙන කාල තියෙනවා. දැඩි නියගේ නිසා ගංගාවන් හිඳෙනවා. ගංගා හිඳෙනකොට ගංගාවට ජලය නැති වෙනවා. ජලය නැති වුණාම මාළු ඉන්න පුළුවන්ද? ජලය නැති වුණත් මාළු නැති වුණත් ගංගාවක ඉවුරු නැති වෙන්න විදිහක් නැහැ. එහෙමනම් හැම විටම ගංගාවක තියෙන්න පුළුවන් ඉවුරු. මාළු නැති වෙන්න පුළුවන්, ජලය නැති වෙන්න පුළුවන්. ලිඳක හැම විටම තිබිය හැක්කේ බාල්දියක්, ලිංගැට්ට, පතුල. එහෙම නැත්නම් ජලය, පතුල. අපි හැම හිතමුකෝ බාල්දිය, ජලය, පතුල කියලා හිතමු. හැම විටම තියෙන්න පුළුවන්. බාල්දි නැති ලිං තියෙන්න පුළුවන් මෝටරෙන් වතුර ගන්නවනම්. ජලය නැති ලිං තියෙන්න පුළුවන් කාලයකට ලිං හිඳෙන නිසා. හැබැයි ලිඳ හිදුනා කියලා පතුල ගමේ යනවද? ලිඳට පතුල් තියෙනවා එකක්. අපට පතුල් තියෙනවා දෙකක් කකුල්වලනේ. එහෙනම් ලිඳටත් පතුලක් තියෙනවා. ඒ ලිං පතුල අනිවාර්යෙන්ම හැම විටම ලිඳේ තියෙනවා. දැන් මේ වගේ පුංචි තර්කණයක් එක්ක තමයි ඔයාට හිතලා බලන්න වෙනවා උත්තර තෝරනකොට මේක හැම විටම තියෙන්න පුළුවන්ද කියලා. කැලේක නිතරම ඇත්තේ සත්තුද ගස්වැල්ද අලිද? සමහර විට අලි නැති පුංචි කැලෑ තියෙන්න පුළුවන්. සත්තුත් සමහර විට නැති පුංචි කැලෑ තියෙන්නත් පුළුවන්නේ. හැබැයි ගස්වැල් නැත්තම් ඒකට අපි කැලයක් කියලා කියන්නේ නැහැ. ඒ වගේ ආදරණීය දුවේ පුතේ, ඔයා හිත ඇතුලෙන් පුංචි තර්කයක් ගොඩනගාගෙන ඒ තර්කය සාධාරණයි කියලා ඔයාට හිතෙනවා නම් ඒ මත ඉඳලා තමයි මේ පිළිතුරු සපයන්න ඕනේ. මේක එක ප්‍රශ්නයකට දෙකකට නෙවෙයි, හැම ප්‍රශ්නයකටම වගේ මේ තර්කන හැකියාව කියන එක වැදගත්. ඒ වගේම ජීවිතයේට තර්කන හැකියාව ඊටාම වැදගත් වෙනවා. ඔයා ගොඩක් විට තර්ක කරලා බලන්න ඕනේ. ඔයාගේ අතේ තියෙන රුපියල් 100 නම් ඔයා හිතලා බලන්න ඕනේ මේ රුපියල් 100ට මම මොනවද කරන්නේ කියලා. මට ඒකට කඩලා කන්නත් පුළුවන්. අයිස්ක්‍රීම් එකක් කන්නත් පුළුවන්. ඒක කැටේට දාන්නත් පුළුවන්. අම්මට දෙන්නත් පුළුවන්. පොතක් පෑනක් ගන්නත් පුළුවන්. ඔයා හිත ඇතුලෙන් තර්ක කරනවා මම මේ රුපියල් 100ට වැඩිම වටිනාකමක් දෙන්නේ මොනව කරලාද කියලා. ඒක අයිස්ක්‍රීම් එකක් කන එක නම් ඔයා තෝරාගන්නේ ඒ රුපියල් 100 වෙනුවට තව රුපියල් 2-3000ක් අම්මටයි තාත්තටයි වියදම් වෙයි සෙම අමාරු හැදුනොත්. නේද? එහෙමත් වෙන්න පුළුවන්. අයිස්ක්‍රීම් කන එක නරක වැඩක් නෙමෙයි මම කියන්නේ. ඊට වඩා මේක ඵලදායි විදිහට යොදන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඒ විදිහට තර්ක කරලා ඔයා හොඳ විසඳුමකට යනකොට ප්‍රායෝගිකව මේ ජීවිතේ ඔයාට මේ තර්කණය කියන එක වැදගත් වෙනවා. අපි හිතමු මෙහෙම වගන්ති කීපයක් දෙනවා ඔයාට. ඔයා තර්ක කරලා කොහොමද ඒක හදාගන්නේ කියලා. වැරදි ප්‍රකාශය තෝරා යටින් ඉරක් අඳින්න වගේ ප්‍රශ්නයක් දුන්නොත්. උදෑසනම විවිධ වර්ණ හෙන්දිරික්කා මල් පිපී ඇත. මේ ප්‍රකාශය අසත්‍යයි. අසත්‍ය වෙන්නේ මොන හේතුව මතද? උදෑසනම පිපිලා තියෙන හෙන්දිරික්කා මල් හරිම ලස්සනයිලු. මල් පිපිලා තියෙනවා. මේ ප්‍රකාශය අසත්‍යයි. අසත්‍ය වෙන්න හේතුව මොකද්ද කියලා අපෙන් ඇහුවොත් අපට උත්තර දෙයි මේ විදිහට. හෙන්දිරික්කා ගසේ මල් නොපිපේ. හෙන්දිරික්කා මල් වර්ණවත් නැත. හෙන්දිරික්කා මල් පිපෙන්නේ සවස් කාලයේ. එහෙමනම් හෙන්දිරික්කා මල් වර්ණවත් නැත කියන එක උත්තරේ වෙනස් විවිධ පාට හෙන්දිරික්කා මල් තියෙන නිසා. හෙන්දිරික්කා ගස්වල නැත්තම් පැලෑටිවල මල් පිපෙනවද කියනකොට ඔව් මල් පිපෙනවා. එහෙමනම් හෙන්දිරික්කා මල් උදේට පිපෙන්නේ නැහැ. හෙන්දිරික්කා මල් පිපෙන්නේ හවසට. එහෙමනම් අපිට පෙරදැනුමත් ඕනේ වෙනවා කියලා මම කිව්වේ අපි දැනගෙන ඉන්න ඕනේ හෙන්දිරික්කා මල් පිපෙන්නේ හවසට බව. තර්කණයේදී දීලා තියෙන දත්තයන් වගේම සමහර විට පෙරදැනුම වැදගත් වෙනවා. අපි බලමු සමහර විට පුතේ මේ වගේ ප්‍රශ්නයක් ආවොත්. මුලින් දී ඇති ප්‍රකාශය පිළිබඳව නිවැරදි නිගමනය තෝරන්න. නිගමනය කියලා කියන්නේ මොකද්ද? නිවැරදිව අපි ගන්න උත්තරය. මුලින් දීලා තියෙන ප්‍රකාශය පිළිබඳව නිවැරදි නිගමනය තෝරන්න. හොඳින් මහන්සි වී පාඩම් කළොත් විභාගයේ ජයගත හැකියි. මේක හැම විටම සත්‍යද? ඇතැම් විට සත්‍යයිද? බොහෝ විට සත්‍යයිද? හොඳින් මහන්සි වෙලා විභාගයට සූදානම් වුණොත් විභාගයේ ජය ලැබෙන එක සෑම විටම සත්‍යයි, ඇතැම් විට සත්‍යයි, බොහෝ විට සත්‍යයි. මේ වගේ උත්තර තුනක් ආවොත් අපි පොඩ්ඩක් තර්ක කරන්න වෙනවා. හොඳට මහන්සි වෙලා පාඩම් කරන දරුවෙක් විභාගයේ ජය ගන්නවා කියන එක සෑම විටම 100%ක්ම සත්‍ය වෙනවද? ආ දන්න සමහර විට උසස් පෙළ කරන අයලා අක්කලා හොඳට මහන්සි වෙලා පාඩම් කරලා එයා බලාපොරොත්තු වෙන තරමටම ලකුණ නොලැබෙන්නේ ඉඩ තියෙනවා. සමහර අය අඬනවා. ශිෂ්‍යත් විභාගයේදීත් එහෙමයි. හොඳට මහන්සි වෙලා පාඩම් කරලා හොඳට විභාගේ එළියනවා. ඔයා බලාපොරොත්තු වෙන ලකුණ ලැබෙන්නේ නැහැ. හැබැයි ඒකට හේතුවක් වෙන්න තියෙන්න පුළුවන්. ඔයා කොච්චර මහන්සි වුණත් පාඩම් කරත් විභාගේ ලියපු දවසේ ඔයා හොඳට කියවලා නැහැ, උපදෙස් පිළිපැදලා නැහැ, අක්ෂර විඤ්ඤාසයේ දෝෂ තිබිලා පොඩි පොඩි දෝෂ ඔයාගෙන් වෙලා. කොච්චර මහන්සි වුණත් වැඩක් නැහැ. එහෙමනම් පුතේ විභාගයකට හොඳින් මහන්සි වුණාට පස්සේ එයින් ඉහළම ප්‍රතිඵලය ලැබෙනවා කියන එක 100%ක්ම අපට කියන්න බෑ. සෑම විටම සත්‍යයි කියන එක අපට කියන්න බෑ. ඊළඟට ඒක අසත්‍යයි කියන්නත් බෑ. බොහෝ විට සත්‍යයි කියන උත්තරයට තමයි අපට යන්න වෙන්නේ. එහෙමනම් බොහෝ විට සත්‍යයි. ඒ කියන්නේ මහන්සි වෙලා වැඩ කළොත් බොහෝ විට ප්‍රතිඵලය ඉහළ ප්‍රතිඵලයක් ලැබෙනවා. එහෙමනම් අපට ඒ වගේ වෙලාවක යන්න වෙන්නේ ඒ මෙතෙක් දීලා තියෙන කරුණුත් එක්ක පෙර දැනුමත් භාවිත කරලා යම් තර්කණයක් ගොඩනගලා පිළිතුර හොයන්න පුළුවන් වෙනවා. බෙහෙත් නැත්නම් අපිට කියනවා මෙහෙම බෙහෙත් ඖෂධ ලබා ගතොත් ඕනෑම ලෙඩක් සුව විය හැකි. ඖෂධ ගන්න නම් ඕනෑම ලෙඩක් සුව වෙනවා. මේ කිසිවිටකත් සත්‍ය නොවේද? මේ කිසිවිටක මේ හැම විටම සත්‍යද? මේ බොහෝ විට සත්‍යද? අපි හිතනවා ඖෂධ භාවිත කරනකොට ලෙඩ රෝග සුවපත් වෙනවා. හැබැයි ඕනෑම ලෙඩ රෝගයක් ඖෂධ භාවිතයෙන් සුවපත් වෙනවද කියන එක පිළිබඳ තර්ක අපිට වර්තමානයේ තියෙනවා. ඔයා දන්නවා කොරෝනා මේ විස බීජය මර්ධනය කරන්න එන්නත් කලාට කොරෝනා වැළඳුනාට පස්සේ දෙන්න ප්‍රතිදේහ බෙහෙත් තවම ස්ථිර වශයෙන් හොයාගෙන නැහැ. එහෙමනම් ඊට වඩා තව අපිට තියෙනවා තවත් බොහෝ රෝග. සමහර විට පිළිකා වගේ රෝගවලට පාලනය කරන්න යම් බෙහෙත් වර්ග දුන්නට 100%ක්ම එහෙම බෙහෙත් හොයාගෙන නැති ලෙඩ රෝග තියෙනවා. එහෙමනම් ඕනෑම ලෙඩකට ඖෂධ ලබා දීමෙන් සුවපත් කළ හැකිය කියන දීලා තියෙන ප්‍රශ්නයට උත්තරය එය කිසිසේත් සිදු නොවේ කියන එක වැරදි. එය හැම විටම සත්‍ය වේ කියන එකත් වැරදි. එය බොහෝ විට සත්‍ය වේ කියන්නේ බොහෝ ලෙඩ රෝගවලට ඖෂධ තියෙන නිසා. බොහෝ ලෙඩ රෝගවලට ඖෂධ තියෙන නිසා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ මේ වගේ තර්කණයන් ගොඩනගාගෙන ඔයා තර්කන හැකියාව භාවිත කළ ශිෂ්‍යත් විභාගය ඉහළ ලකුණකට එන්න ඕනේ. අපි හිතමු මෙහෙම. ගිරවා පියාඹායා හැකි පක්ෂියකි. අපි හිතමු මෙහෙම. පක්ෂීන් හැම විටම පියඹායයි. පක්ෂීන් හැම විටම පියඹායයි. මයිනාද පක්ෂියකි. එමනම් අපට දෙනවා මයිනා සර්වභක්ෂක සතෙකි, මයිනා කළු පාටය, මයිනාට පියඹායා හැකිය. අපි දන්නෝ මයිනා සර්වභක්ෂක සතෙක් තමයි. මයිනා කළු පාටයි තමයි. හැබැයි අපට ඉහලින් දීලා තියෙන උපදේශය අනුව ගත්තහම ඒ මත ඉඳලා අපි තර්ක කරනකොට අපිට කියන්න වෙන්නේ සියලුම පක්ෂීන්ට පියඹායා හැකිනම් මයිනත් පක්ෂියෙක් නම් මයිනට පියඹායා හැකි. අපි දන්නවා සියලුම පක්ෂීන්ට පියඹායන්න බෑ කියලා. පැස්බරාට එහෙම පියඹායන්න බෑ. හැබැයි උපදේශයේ දීලා තියෙන සෑම පක්ෂියෙකුටම පියඹායා හැකි කියලා. එහෙමනම් අපි දන්නවා මයිනටත් පියඹලා යන්න පුළුවන්. මයිනා කියන සතා කුරුල්ලා අපි දන්නේ නැතත් අපි දීලා තියෙන උපදේශය මත නිගමනයකට එනවා මයිනටත් පියඹලා යන්න පුළුවන් කියලා. අපිට දුන්නොත් අපිට උපදේශයක් දෙනවා සෑම සර්පයකුම විසගෝරය. සෑම සර්පයකුම විසගෝරය. ගැරන්ඩියාද සර්පයකි. ඊට පස්සේ අපට දෙනවා උත්තර හැටියට ගැරන්ඩියා බඩගාගෙන යයි, ගැරන්ඩියාට විස නැත, ගැරන්ඩියා විස සහිත සතෙකි. අපට දීලා තියෙන උපදේශය මත පුතේ සෑම සර්පයකුම විස සහිතයි නම් ගැරන්ඩියත් සර්පයෙක් නම් මේ උත්තරය අපට තෝරන්න වෙන්නේ ගැරන්ඩියාද විස සහිතයි කියලා. ඔයා දන්නවා ගැරන්ඩියා විස සහිත සතෙක් නෙවෙයි කියලා. හැබැයි එතනදී ඔයාට පෙරදැනුම භාවිත කරන්න බෑ. මේ දීලා තියෙන උපදේශයත් එක්ක තර්ක කරන්න වෙනවා. දැන් ඒ වගේ අවස්ථාවන් මේ සමහර වෙලාවල් වල අපට අහුවෙනවා. එතකොට අපිට දැනට දීලා තියෙන දත්තයන් උපයෝගී කරගෙන අපට තර්කණය ගොඩනගන්න සිද්ධ වෙනවා. එහෙමනම් අපි හිතමු අපේ පන්තියේ හැම ළමයෙක්ම උස ළමුන්ය. බිමාල් උස ළමයෙක්. එහෙමනම් ඔහු අපේ පන්තියේ ළමයෙක්ද කියන එක සත්‍ය වේ අසත්‍ය වේ ස්ථිරවම කිව නොහැකිය. අපේ පන්තියේ සියලු ළමයි උස ළමුන්ය. බිමාල්ද උස ළමයෙකි. එහෙමනම් බිමාල් අපේ පන්තියේ ළමයෙක් කියන එක සත්‍යද අසත්‍යද කිව නොහැකිද? පුතේ සත්‍යයි කියන්න බෑ. හේතුව බිමාල් අපේ පන්තියේ කියලා කිසිම මේ උපදේශය තුල නැහැ. කිසිවක් නැහැ. අපේ පන්තියේ ඉන්න ළමයි ඔක්කොම උසයි තමයි. හැබැයි අපේ පන්තියේ ඉන්න ළමයි විතරයි උස කියලා කොහෙවත් නැහැ. සමහර බිමාල් කියන කෙනා අපේ රටේවත් නැති කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මේ ඔක්කොම උස ළමයි අපේ පන්තියේ ඉන්නවා කියලා නැහැ. එවනම් අපේ පන්තියේ සියලු ළමයි උස ළමුන්ය, බිමාල්ද උස ළමයෙකි. එමනම් බිමාල් අපේ පන්තියේ ඉන්නවා කියන එක අපේ පන්තියේ ළමයෙක් කියන එක ස්ථිරව කිව නොහැකි. මම හිතනවා ඔයාට මේ තර්කත් එක්ක තමයි මේ විභාගයේ අහන විදිහට පිළිතුරු සපයලා තමයි මේ වැඩේ ගොඩදාගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් අද අපි කතා කළේ තර්කන හැකියාව පිළිබඳව. මේක ශිෂ්‍යත්ව විභාගයේදී පළවෙනි ප්‍රශ්නේ මේ ආකාරයේ මේ විභව්‍යතාවය පදනම් කරගෙන විවිධ ගැටලු එනවා. ඔයා මේ වෙනකොටත් ඒ වගේ ගැටලු විසඳලත් ඇති. ඒක ඔයාට දැනගන්න ඕනේ නෑ ප්‍රශ්න පත්‍රයේ මේක මේක මොන විභව්‍යතාවෙන්ද කියලා. එහෙම අහන්නේ නෑ. ප්‍රශ්න අහන්නේ නෑ ප්‍රශ්නයක් දීලා මේ කුමන විභව්‍යතාවයට අයත් වේද කියලා. එහෙම ප්‍රශ්න අහන්නේ නෑ. එහෙම ප්‍රශ්න ඇහුවොත් තමයි අමාරු. හැබැයි ඔයාගේ වැඩේ පහසු වෙන්න තමයි මේ විභවිතාවයන් පිළිබඳව අපි ඔයාලත් එක්ක කතා කරන්නේ. එහෙමනම් පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ එක ගණිත ගැටලු වර්ගයක් පිළිබඳව මම ඔයත් එක්ක ඔයාගේ අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. එහෙමනම් ඔන්න සින්දුවකුත් අහලා ඉන්නේ නේද? ඒත් එක්කම මට මතක් කරන්න වෙනවා ගිය සතියේ සෙනසුරාදා සහ ඉරිදා අපේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු වෙපු ආදරණීය දූපතුන්ගේ නම් ටිකක් බලන්නකෝ. දුමිදු නෙතු ප්‍රභා, දුමිදි නෙතු ප්‍රභා සමාවෙන්න ඕනේ. දුමිදි නෙතු ප්‍රභා මාල්දෙණිය විද්‍යාලය, අනුවස් ජිත්සර ඉසින් බැස්සගල ප්‍රාථමික විද්‍යාලය, එච්.එම්. චනුදි සංජලි පැල්බැඳියාව ප්‍රාථමික විද්‍යාලය, ඒ වගේම නඳුනිත් කතා කළා පැල්බැඳියාව ප්‍රාථමික විද්‍යාලය, සහේලි චාතුර්යා ලැබුණෝරුව ප්‍රාථමික විද්‍යාලය, නෙතුලි දෙහන්ස පොළොන්නරුව විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාලය, ඒ වගේම පීඩී ගෙසඳි මුතු සමුදු මිහිනුල දම්සස් පොළොන්නරුව විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාලයෙන්ම අපට නිවැරදි පිළිතුරු එවලා තිබුණා. ඔවිඳි විමංසා පොළොන්නරුව හිඟුරක ප්‍රාථමික විද්‍යාලය, හරණි හිමායා පහළ යක්කුරේ කනිෂ්ඨ විද්‍යාලය, විදුනි දුල්දින රස්නකවැව විද්‍යාලය, සිටිජ අනුහස් අනුරාධපුර කැබිදි අඹගස්වැව විද්‍යාලය, හංසදි ආදින්සා සනපාලි බාලිකා ජාතික පාසලෙන්, ඒ වගේම පැල්බැන්දියාව ප්‍රාථමික විද්‍යාලයේ නවින්දි හතර ශ්‍රේණියේ ඊ.එම්. තේජාන් තනුජන ගල්කිරියාගම විද්‍යාලයේ, ලක්කිඳු ඉහාන් පොළොන්නරුව දිබුලාගල අලුත්වැව ගාමිණි විද්‍යාලය, ඒ වගේම ඔදෙවුනි තිහංසා අනුරාධපුර මුදුනේගම බුදුගේ හින්න විද්‍යාලේ, එවැගේම DPT සත්‍යාංගනි පොළොන්නරුව සරුබිම කනිෂ්ඨ විද්‍යාලේ, කෙනුජ අනුහස් ඔරුක්මාන් කුලම් විද්‍යාලේ, නිසඳි හිරන්‍ය අනුරාධපුර සර්ණපාලි ජාතික පාසලේ, විස්ස දෙනුවන් කැබිදිගොල්ලෑව ඉඳිගොල්ලෑව ප්‍රාථමික විද්‍යාලේ, එවැගේම ඉසංකා සයුරි නිසංකා සෙනුජ දින්හස් විද්‍යාලෝක ආදර්ශ විද්‍යාලෙන්, ආදිත්‍ය නිම්නාදි මඩවලගම ප්‍රාථමික විද්‍යාලේ, IIT මින්රද ධර්මාලංකාර ප්‍රාථමික විද්‍යාලය තුන ශ්‍රේණි, එසාදී සිහංසා සිරි දේවමිත්‍ර විද්‍යාලය ගෝණෑව රඹෑව. ඉතින් ওই විදිහට අපට නිවැරදි පිළිතුරු යොමු කරලා තිබුණා ආදරණීය දූපතුන්. පාඩම අහන බව අපි දන්නවා. එහෙමනම් නිවැරදි පිළිතුරු එවන්න අපිත් අදත් ප්‍රශ්නයක් යොමු කරනවා ඔබට. නිවැරදි පිළිතුරු එවන්න 0.71 80.76.77.3 කියන දුරකථන අංකයට. හැමෝගෙම නම් කියන්න බැරි වෙයි. හැබැයි ඒ අතර අපිට ඔබේ නම කියන්න පුළුවන් වෙයි. අපි හදමුද මෙන්න මේ වගේ ගාන. මේක මේ අපි කතා කරපු තර්කණයත් එක්ක, මේක අපි කතා කරපු තර්කණ හැකියාවත් එක්ක ගැලපෙන එකක් නෙමෙයි. හැබැයි පළවෙනි ප්‍රශ්න පත්‍රයට එන්න පුළුවන් විදිහේ ගැටලුවක් තමයි දැන් කතා කරන්නේ. එහෙමනම් ලියා ගන්න වෙයි ටිකක් ඉක්මනට. විනිවිද නොපෙනෙන බඳුනක් තුල රතු පාට බෝල පහක්ද, නිල් පාට බෝල පහක්ද, කොළ පාට බෝල පහක්ද ඇත. කෙටියෙන් ලියා ගන්න. රයන්නට රතුනන් රයන්න දාන්න, නියන්න දාන්න, නිල්නම් කොයන්න දාන්න, කොළනම් පහගානේ දාන්න. විනිවිද නොපෙනෙන බඳුනක් තුල රතු පාට බෝල පහක්ද, නිල් පාට බෝල පහක්ද, කොළ පාට බෝල පහක්ද ඇත. බඳුන දෙස නොබලා වරකට එක බැගින් බෝල එළියට ගනි. බඳුන දෙස නොබලා වරකට එක බැගින් බෝල එළියට ගනි. එළියට ගන්නා බෝල නැවත බඳුන තුලට නොදමයි. එළියට ගන්නා බෝල නැවත බඳුන තුලට නොදමයි. නම් පළවෙනි ප්‍රශ්නය, ඕනෑම වර්ණයකින් සමාන වෙනසේ බෝල දෙකක් එළියට ගැනීමට, ඒ කියන්නේ මොන වර්ණයෙන් හරි කමන්නේ බෝල දෙකක්, එකම වර්ණයේ බෝල දෙකක් ඕනේ, කීවරක් උත්සාහ කළ යුතුද? ඕනෑම වර්ණයකින් සමාන වෙනසේ බෝල දෙකක් එළියට ගැනීමට නම් කීවරක් උත්සාහ කළ යුතුද? දැන් මේ වගේ ගානක් හදන්නේ කොහොමද? කටුවට ලියා ගන්න. අපි බලමු බඳුනක් තියෙනවා විනිවිද නොපෙනෙන. ඒ කියන්නේ ඇතුළේ පේන්නේ නැහැ. අපි වරකට එක ගානේ තමයි බෝල ගන්න. ගන්න බෝල ආපහු බඳුන තුලට දාන්නේ නැහැ, එළියේ තියා ගන්නවා. රතු පාට බෝල පහක් තියෙනවා, නිල් පාට බෝල පහක් තියෙනවා, කොළ පාට බෝල පහක් තියෙනවා, ඔක්කොම බෝල 15ක් තියෙනවා. අපට ඕනේ මොන පාට හරි කමන්නේ සමාන වර්ණයේ බෝල දෙකක්. අපි හිතමු බඳුන තුලට අත දාලා ගන්න පළවෙනි බෝලය රතු පාට වෙන්නේ නැති කියලා. ඒක හැබැයි නිල් පාට වෙන්නත් පුළුවන්, කොළ පාට වෙන්නත් පුළුවන්. කමක් නැහැ. මොන පාට හරි වර්ණයක් තියෙනවනේ. එහෙමනම් අපි මම හිතනවා පළවෙනි බෝලය රතු පාටයි කියලා. දෙවෙනි අවස්ථාවේ ගන්න බෝලයත් රතු වුණොත් ඔන්න සමාන වර්ණ දෙකක් හම්බ වුණා. එතකොට අවස්ථා දෙකකින් පුළුවන්. හැබැයි ඒක එහෙම වෙන්නේ නැතුව අපට දෙවෙනි වර්ණය නිල් වෙන්න පුළුවන්. එහෙමනම් රතු පාට බෝලයක් එලියට ගත්ත එකක් තියෙනවා. දෙවෙනි එක නිල් වුණොත්, තුන්වෙනි එක කොළපාට වුණොත්, දැන් නිල් රතු කොළ කියන වර්ණ තුනෙම බෝල එළියේ තියෙනවා. ඊළඟට මම අත දාලා ගන්න බෝලය මේ එළියේ තියෙන වර්ණ තුනේ වර්ණ තුනෙන් එකකට අනිවාර්යයෙන්ම සමාන විය යුතුද නැද්ද? සමාන විය යුතුයි. එහෙමනම් එකෝ එක රතු එකක් වෙන්න ඕනේ, එතකොට රතු බෝල දෙකයි. එහෙම නැත්නම් ඒක නිල් පාට බෝලයක් වෙන්න ඕනේ, එතකොට නිල් පාට බෝල දෙකයි. එහෙම නැත්නම් ඒක කොළ පාට බෝලයක් වෙන්න ඕනේ, එතකොට කොළ පාට බෝල දෙකක් වෙනවා. එහෙමනම් වර්ණ වර්ග තියෙන්නේ තුනයි නම්, වර්ග තියෙන්නේ තුනයි නම් ඊට වඩා එකක් වැඩි අවස්ථාවේදී හතරේදී සමාන වර්ණ බෝල දෙකක් අපට ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව ආයි සුදු වර්ණේ බෝල එන්න බෑනේ. එහෙම නැත්නම් දුඹුරු පාට ඒවා එන්න බෑනේ. හරි. එහෙමනම් ඒ විදිහට තමයි මේ වගේ ගානක් හදන්නේ. අපිට මේ වගේ ගානක් හදනකොට ඒ වගේ තර්කයක් ගොඩනගලා පුළුවන්. එහෙමනම් ඔන්න අද ප්‍රශ්නේ අහන්න සූදානම් වෙන්නේ. සරල ප්‍රශ්නයක් අහන්න. මේ ගැටලු මම ඊළඟ දවසෙත් නැත්නම් හෙට දවසෙත් අපි චුට්ටක් අපි ආයෙ කතා කරමු. අද අහන ප්‍රශ්නේ එහෙමනම් ඔන්න ලියාගන්න. විනිවිද නොපෙනෙන බඳුනක සමාන ප්‍රමාණයේ වීදුරු බෝල ඇත. විනිවිද නොපෙනෙන බඳුනක සමාන ප්‍රමාණයේ වීදුරු බෝල ඇත. එයින් හයක් කහ පාටය, හයක් නිල් පාටය, හයක් රතු පාටය, හයක් නිල් පාටය, හයක් රතු පාටය, හයක් කහ පාටය. බඳුන දෙස නොබලා වරකට එක බැගින් බෝල එළියට ගනි. සමාන ප්‍රමාණයේ සමාන වර්ණයේ බෝල දෙකක් ලබා ගැනීමට නම් කීවරක් උත්සාහ කළ යුතුද? නිවැරදි පිළිතුර එවන්න 071 80 76 77 3 කියන දුරකථන අංකයට. එහෙමනම් සුබ දවසක් වේවා, සුබ සන්ධ්‍යාවක් වේවා. ආදරණීය දුවේ පුතේ, හෙට යහපත් වෙන්න අද ඔයා සිහිනුවණින් වැඩ කරන්න. එහෙමනම් හැමෝටම සුබ ප්‍රාර්ථනා කරනවා. උදාවන හෙට දවස සුබ වේවා, ජය වේවා. ආයිබෝවන්.